මීළඟට ගරු ප්‍රේමනාථ සී 12 වත්ත මැතිතුමා විනාඩි 9ක කාලයක් ලැබෙන මතුමාට.
ගරු මුලසරාඩු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද මේ විපක්ෂය 20 වන සංශෝධනයේ ගේන අවස්ථාවේ සටන් පාට මදකමින් පෙළ තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. මේ රටේ විවස්ථා සංශෝධනයක් ගෙනල්ලා විවස්ථා සංශෝධනය දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා වඩා හොඳ සංශෝධනත් එක්ක නව විවස්ථා සංශෝධනයක් තමයි අද පාර්ලිමේන්තුවට ගෙනලා තියෙන්නේ. විශේෂයෙන් එදා අපි දැන් බොහොමයක් වෙලාවට විපක්ෂය කියනවා මේක අඳුරු විවස්ථා සංශෝධනයක් කියලා. මම කැමතියි එයාට මතක් කරන්න එදා සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිති අහෝසි කරන්න 1978 ගෙනාපු විවස්ථා සංශෝධනය තුළ තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයන්ගේ ප්‍රජා අයිති අහෝසි කරන්න වෙනම විවස්ථා සංශෝධනයක් ගෙනාවා. එතන ඉහා පැත්තට ගියාම අපි වෙනස් කරන මේ 19 ආණ්ඩු විවස්ථා සංශෝධනය ගත්තාම මේ 19 ආණ්ඩු විවස්ථා සංශෝධනය තුළ මෙරටේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය අවසන් කරන්න ඒ අයව දේශපාල භූමිය අතුගාන තමයි 19 ආණ්ඩු විවස්ථා සංශෝධනය ගෙනාවේ. ඉතින් මේ කාරණා ඉවත් කරලා නව විවස්ථා සංශෝධනයක් ගේන්න තමයි 3/2 ජනතාවක් ඡන්ද දීලා අපිට මේ විවස්ථා සංශෝධනය ගේන්න 19 අහෝසි කරන්න කියලා අපිට බලය දුන්නේ. හැබැයි අපි එකක් කියන්න ඕනේ. 19 අවසන් කරලා අපිට ගේන්න කිව්වේ 18 යන නෙමෙයි. ඒ කතිකාව ආරම්භ කරේ අපි. මේ නව සම්ප්‍රදායක් ඇති කරේ අපි. මේ 20 ගෙනාපු හැම කාරණයක්ම අපි මේ සභාවට ගේන්න ඕනේ කියන කාරණේ අපි කිව්වේ නෑ. එදා මට මතකයි මම මේ 20 වන සංශෝධනය ගෙනාපු වෙලාවේ මම කරුණු පහක් ගැන කතා කරා. විශේෂයෙන් 53 වන විවස්ථාවේ 7 වන උපලේඛනයේ අපේ රටේ ඒකීය භාවය සම්බන්ධයෙන් කියන දිවුරුම අඩු වෙලා තියෙන කාරණේ අපි මතක් කරා. අද එහි සංශෝධන කමිටු අවස්ථාවේ ගේනවා. ඒකම විගණනේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරා. ඒ විගණනේ සම්බන්ධයෙන් කතා කරපු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට ඒ අනපනත්වල සහ ශේෂ්ඨාධිකරණ තුල තීරණය තුල ඒ කරුණු ගැබ්බෙලා නොතිබ්බත් අපි ජනතාව සහ ඒ අදාළ සමාජ මතවාදයට හිසනවෙන් අපේ ආණ්ඩුව ඒ සඳහා තිබුණු තත්ත්වයට ගේන්න අපි අද කටයුතු කරලා තියෙනවා. ඊට එහාට ගිහිල්ලා අද බොහොමයක් දෙනෙක් කතා කරපු මේ අද අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු තවමත් කතා කරනවා. අදටත් කතා කරන මේ ඇමති ධූර සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධයෙන් කතා කරන තත්ත්වයේ සම්බන්ධයෙන් මම ඉතාමත් ගෞරවයෙන් කියනවා නෑ මන්ත්‍රී ඇමති ධූර සංඛ්‍යාව වැඩි වෙන්නේ නෑ. 19 ඔබගෙන ආපු සංශෝධනයම තමයි ඉදිරියටත් ගේන්නේ. එතකොට ඔබට තමයි මේ අපි කියන්නේ මේ වඩා සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ දේවල් ඇති වෙලා තියෙන්නේ. එතකොට එකී තත්වය పూర్වයේ ප්‍රයදි තත්වයේ තුලම ඒ ඇමති ධූර සංඛ්‍යාව තිබෙන තත්ත්වෙම තිබෙනවා. ඒ එක්කම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය විගණනට විවෘත වෙලා තියෙනවා. ඒ එක්කම හදිසි 50 සම්බන්ධයෙන් අපි කතා කරපු කාරණා සම්බන්ධයෙන් එකී තත්වය තුල රාජ්‍ය ආරක්ෂාව සහ ආපදා තත්වයක මත පමණක් හදිසි 50 පැනවීමේ තත්වය අද අපි නිර්මාණය වෙලා තිනවා. මේක තමයි විහුත්ත. මේක මේක මේ සම්ප්‍රදායේ පුරුදු නැති වෙන්න පුළුවන්. හැබැයි මේක නව සම්ප්‍රදායක්. මේක තමයි මේ මේ විවස්ථා දායකය තුල සාකච්ඡා කරලා විරුද්ධ මතද ගෙනල්ලා ඔබලා ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඔබලා ගෙනල්ලා තිනවා මෙරටේ ජනාධිපතිවරයාගේ ඒ මූලික අයිතිවාසිකම් සඳහා වූ ඒ නඩු දැමීමේ හැකියාව ඔබලා ගෙනල්ලා තිනවා. ඒවා විහුතු දෙයක්. ඒ වඩා හොඳ දෙයක්. වඩා සාකච්ඡාව තුළ හැම දිනම එකතු වෙලා වඩා හොඳ විවස්ථාවකට යනකොට හැබැයි එකක් කියන්න ඕනේ. මා පිළිගන්න දෙයක් තියෙනවා. ඒ තමයි 13 වන ආණ්ඩු විවස්ථා සංශෝධනය තුළ එදා ඒ ශේෂ්ඨාධිකරණ විනිශ්චයකරුණු බෙදුණු තීන්දුවක් ලබා දුන්නේ මොනවත් නිසා නෙමෙයි. මෙරටේ පළාත් සභාවලට මෙරට කැළි 9කට කැඩෙනකොට මෙරට එකට බැඳ දමන්න පුළුවන් එක රැහෙන තමයි එවකට තිබ්බ විධායක ජනාධිපති ධූරය. හැබැයි ඒ විධායක ජනාධිපති ධූරයේ ඒ තිබුණු බලතල 19 වෙනස් කරලා විනාශ කරලා දැමීම තුළ මේ රටට අහිතකර තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අද අපි කියන්නේ මේ පැවති විධායක ජනාධිපති ධූරයේම තිබිය යුතුයි. ඒ තුළ තමයි මේ රට කැඩෙන්නේ නැතුව මේ රට බෙදන්නේ නැතුව මේ රට එක මිටකට අරගෙන යන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි මේ ගේන විවස්ථා සංශෝධනය තුළ ඒකාධිපතිත්වයට යනවා නෙමෙයි. මේ යන්නේ අපි පැවතිච්ච තත්ත්වය තුළ සහ රටේ ජනතාව තීන්දු තීරණය කරපු කාරණය. අද රටේ ජනතාව ඍජුව පත් කරපු ජනාධිපතිවරයෙක් ඉන්නේ. ඔහුගේ බලය අපිට ඕන ඕන විදිහට තමන්ගේ අවශ්‍යතාව පරිදි තමන්ගේ දේශපාලන ඌමනාය පාකම් මත වෙනස් කරන්න හැකියාවක් නැහැ. එදා මං හිතන්නේ 19 ආණ්ඩු කිවස්සා සංශෝධන තුළ සිද්ධ වුණේ ඒ. දැන් අපි පහුගිය කාලේ බොහෝමයක් දෙනෙක් කතා කරා 19 ආණ්ඩු කිවස්සා සංශෝධනය කියන්නේ වැරදි සංශෝධනයක් කියලා. හැබැයි 18 විවස්ථා සංශෝධනය තුළ තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තිබුණු නිසා තමයි එවකට මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයටපත් වෙන්නේ. ඒ කියන්නේ ඒකාධිපතිත්වයක් තිබුණා නම් ඔහුව ජනතා ඡන්දයෙන් පරාජයටපත් වීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ කියන විවස්ථා සංශෝධන 20 වන සංශෝධනය තුළ අපි දකිනවා ඉතාමත් සාධනීය තත්වයන් ගණනාවක්. අපි පහුගිය ගෙනාවු විෂය විස්සනේ මේ සම්මත කරන්නේ. මේ විස්සේ තියෙන වෙනස් කිරීම ගණනාවක්. අද විපක්ෂයට වෙලා තියෙන විපක්ෂයේ සාධනීය විපක්ෂයේ කාර්යභාරය කරනට වඩා විස්ස අර පූර්වයේ පැවති තත්ත්වයේ තුලම තව දුරටත් විවේචනය කරන තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. අද විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කවගේවත් කාගෙන්වත් අහපු නැති කායකවත් කතා කරපු නැති විවස්ථා සංශෝධනයක් නෙමෙයි. විශේෂයෙන්ම කියන්න ඕනේ පාර්ලිමේන්තුවේ දුර කාලේ සම්බන්ධයෙන් අවුරුදු දෙකමාරක් කාලේ සම්බන්ධයෙන් කතා කරාම පාර්ලිමේන්තුවේ දුර කාලේ අවුරුදු පහ අවසන් වීම තුල ඉන් අනතුරුව පැවැත්වෙන වූ පාර්ලිමේන්තුවේ අවුරුදු දෙකමාරක් කාල සීමාව ලැබෙනවද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් මතු කරපු කාරණේ සම්බන්ධයෙන් අපි පැහැදිලිවම කියනවා ඒ කමිටු අවස්ථාව වෙනස් වෙනවා. ඒ අනුව ඔබට කාටවත් කියන්න බෑ මේක අපි කන් දෙන්නේ නැහැ කියලා. මේ සියලුම දෙනා වෙනුවෙන් සියලුම දෙනා සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා ගත්ත තීරණ තීන්දුවත් එක්ක තමයි මේ ඇතිවෙච්ච විවස්සා සංශෝධනය තිබෙන්නේ. ඒකම අපි මේ මතු කරපු කාරණාවලට එහාට ගියාම පැහැදිලිවම කියන්න ඕනේ මේ රටේ ආණ්ඩුක්‍රම විවස්සා සභාව තුල දැක්ක අඩුලුහුඬුකම් වෙනුවට අද පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සමන්විත පාර්ලිමේන්තු සභාවක් බිහි වෙලා තිනවා. එය ජනතාවගෙන් පත්වෙන සභාවක්. එයට ලැබෙන ජනතා බලය අපි අහෝසි කරන්නේ අපි කාටවත් වග කියන්නේ නැති ජනතාවට වග කියන්නේ නැති එන්ජීඕ කාණ්ඩවලට එන්ජීඕ නඩවලට ඒ අයගේ සමන්විත ආණ්ඩුක්‍රම විවස්සා සභාව අහෝසි වෙලා ජනතාවට වග කියන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගෙන් පත්වෙච්ච සමන්විත සභාවක් සමන්විත වීම ඉතාමත් උචිතයි. ඒකම අපි දැක්කා මැතිවරණ කොමිෂන් සභාව තුල තිබ්බ ඒ අංශභාගයේ තත්ත්වය වෙනස් වෙලා නව සමාජික ගණනාවක් බිහි වෙලා මෙවැනි සාධනීය තත්ත්වයන් ගණනාවක් එක තමයි මේ රටේ මේ විසුවන ව්‍යවස්ථා සංශෝධනය ඇති වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අප විසින් පහුගිය දිනක මම අගමැතිතුමා ජනාධිපතිතුමාට යොමු කරලද ලිපිය ප්‍රකාරව අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මේ අපි මතු කරලද කාරණාවලට කන් දීපු එක ගැන මේක තමයි විවුර්ත නිවැරදි විවස්ථා සංශෝධනයක් කියන්නේ තමගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විවස්ථා දායකයේ මන්ත්‍රීවරුන් කියන තීන්දුව තීරණ සම්බන්ධයෙන් ඒ අයගේ අවධානය යොමු කරන එක ඒකී තත්වයයි තමත් සාධනීය තත්වයක්. මේක අලුත් සම්ප්‍රදායක්. ඒකම විශේෂයෙන් මම කියන්න ඕනේ මගේ මම දකින දෙයක් තමයි ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැන කතා කරොත් අපි දන්නවා පැහැදිලිවම අපේ රටේ පුරවැසිභාවය සෑම පුරවැසියෙකුටම තිබෙන එකම අයිතියක්. සර්වජන ඡන්ද බලය ලැබෙනවා කියන්නේ ඡන්ද පාවිච්චි කිරීම පමණක් නෙවෙයි ඡන්ද ඉල්ලීමේ කිය හැකියාවක් තියෙනවා. ඒකම මම දකිනවා මේ රටේ 19 වන ව්‍යවස්ථා සංශෝධන තුල මේ ද්විත්ව පුරවැසිභාවය ගේන්නෙම යම් ආකාරයක පවුලක් ඉලක්ක කරගෙන. ඒ නිසා මෙකී தත්ත්ව තුල මම විශ්වාස කරනවා මෙකී සංශෝධනය වඩා උචිත සංශෝධනයක්. මොකද හේතුව මෙය යම් පුද්ගල කණ්ඩායමක් මත එල්ල වූ සංශෝධනයක් හැටියට මම දකින්නේ. ඒ නිසා අද විපක්ෂයට සිද්ධ වෙලා තියෙන්නේ විපක්ෂයට මම ආරාධනා කරනවා කරුණා කළා ඔබ නගපු සටන් පාට බහුගිය කාලයේ පුරාවටම මේ විවස්සා සංශෝධනය තුල විස්ස තුල වෙනස් වෙලා තියෙනවා. ඒ සඳහා අපිත් එහි ප්‍රමුඛත්වය ගත්තා. එහි අපි ඔබත් එක්ක අපි කතා කරා. ඉතින් ඒ තුල අපි ඔබ සියලු දෙනාම එකතු වෙලා තියෙන දැන් මේක ඇත්තට අපි එකතු වෙලා මේක
විනාඩියක කාලයක් ඔබතුමා
ඒ නිසා වඩා හොඳ වඩා සාකච්ඡා මේ වශයෙන් අපි ගෙනාපු විසුවන සංශෝධනයේ රටන උචිත ජනතා හිතවාදී සංශෝධනයක් ගෙනෙන එකම මේ අදාළ ලිපිය මා සභාගත කරනවා. ඒ නිසා වාර්තා කිරීම සඳහා බොහොම ස්තුතියි.
ඊළඟට ගරු සීවී විග්නේශ්වර මහත්මයා විනාඩි 18ක් කාලයක් ඔබතුමාට ලැබෙනවා.
Honorable Chairman, I thank you for giving me this opportunity to participate in this debate. It has been unfortunate that every party which had come to power in the center in this island has been generally legislating to further the self-interests of that party, its members and supporters, forgetting their duty towards all people and the country as a whole. Those who aspire to become a Lee Kuan Yew should shed their partisan predilections if they are to progress. Lee Kuan Yew did not pursue a Chinese Buddhist path. He loved every Singaporean of whatever hue he or she was. Branding the minorities as terrorists might bring vote from the majority, but it would not help to take the country forward. There would certainly be geopolitical and international reaction. It is in furtherance of their attitude of self-interest that those in power today are bringing in this 20th amendment to clothe a single individual with enormous powers. This would for sure strike the death knell to democracy and human rights in this country. The world civilization in its onward march searches for ways and means to improve democratic principles and work towards human rights, equality, and reconciliation among contending factions locally and internationally. At this juncture, it is funny that we in Sri Lanka want to denigrate democracy and desecrate the decent dimensions in a democratic way of life. I do not view the paradigm shift taking place are about to take place from democracy to dictatorship as the outcome merely of tanha for office, greed for office. I view it as the preparation for more sinister political activities in the future. For example, I see the hurry with which the 20th Amendment is sought to be passed in Parliament as an attempt to clothe the powers that be with authority to barricade, block and bar with an iron fist the democratic corridor still available to the minorities, especially the Tamil-speaking, to demonstrate against the discouraging anti-minority activities now taking place in the North and East and elsewhere, silence them and stultify their attempts to bring the truth of what is taking place in the North and East to the world outside, especially before March next year. Under the pretext of presidential task forces, lands of the minorities are plundered by departments. Under the pretext of security, over a lack of members of the military have been asked to keep the Tamil-speaking under control, not allowing them to articulate their legitimate feelings and aspirations. People's lands are forfeited by departments such as the Forest Department. Resources from the North and East are expropriated by illegal adventurers with surreptitious official sanctions. Colonization under the Mahabali scheme brings lots of denizens from other provinces into our provinces, while our northern province is not provided with a drop of Mahabali water. Indeed, our engineers say no water from Mahabali will ever come to the north. This has been a sham to bring outsiders and colonize in the traditional Tamil-speaking areas. This is the present state in the north and east. For over 20 years, we have been talking of bringing in a constitution which would reconcile the ethnic differences among communities and lead the country forward. For over a quarter of a century, we have been promising to abolish the executive presidency. Nothing has been done so far in those regards. But this government is making the April 21st Easter bombings as a convenient excuse for them to bring this 20th Amendment. They are trying to make out it was the lowering of presidential powers by the 19th Amendment which gave rise to the April 21st tragedy. Hence they say, President must have unfettered powers. It certainly sounds humorous to say a criminal or thief could only be caught or arrested if the president is clothed with extraordinary powers. The real causes for the April 21st incident was the carelessness and indifference of the security arm of the law, which has been politicized in recent times. If the judiciary, police and public service had been allowed to function independently, we would not have witnessed the April 21st tragedy. Most countries in the world do not have an executive presidential system. Do those countries always have security lapses? Or do countries who have this system never have had security lapses? Therefore, it is time we thought prudently and pragmatically and got rid of the executive presidential system and make the rule of law supreme. It is the duty of those in the government and the opposition who love this country to strengthen the police and the judiciary and the public service to make them act independently and fearlessly, allowing both to come under the overlordship of the single executive presidentship would affect the Sri Lankan Sri Lankan body polity seriously in the future. This government says it intends bringing a new constitution in 6 months. Then what is the great hurry to pass the 20th Amendment? It shows that there are hidden agendas working from behind. Let me point out an example. This government says the 20th Amendment, as amended by the proposed committee stage amendments, seeks to amend the powers of the Auditor General by removing the constitutional requirement that the Auditor General should audit companies in which the government or a public corporation own more than 50% of the shares. There is a lingering question as to why the Presidential Secretariat and the Office of the Secretary to the Prime Minister were taken out of the purview of the Auditor General in the bill and why they are brought back in through the committee stage amendments. Nevertheless, the most important question in any event is why are government-owned companies taken out of the Auditor General's constitutionally mandated audit? This question takes special significance when one looks at the argument put forward by the state in the Supreme Court. I quote from page 59 of the document SCSD 1-39/2020 handed over to us yesterday. I quote, the Attorney General submitted that the mere absence of reference to any class of institutions in Article 154 per se does not preclude Auditor General exercising his powers and carrying out the audit of such institutions. He contended that Section 55 of the National Audit Act, number 19 of 2018, defines what an auditee entity is, and any entity listed therein does fall within the purview of the Auditor General, close quote. The Attorney General then goes on to explain that companies in which the government or a public corporation own 50% or more of the shares, as well as the Presidential Secretariat and the Office of the Secretary of the Prime Minister, are caught up under the National Audit Act and therefore needs no mention in the Constitution. If the government's position is that government-owned companies are caught up under the National Audit Act, and as such, it is not necessary to have the requirement in the Constitution, then why did the government bring back the auditing of Presidential Secretariat and the Office of the Secretary through the committee stage amendments? They could have added the companies to the list, but they did not. In fact, if that is the argument of the state, then why have any institution subject to audit listed in the Constitution at all? Why not remove all the institutions listed in the Constitution? After all, the National Audit Act would apply in any case. One may ask, why not remove the Auditor General himself from the Constitution altogether? After all, or so the government argument goes, we have the National Audit Act. Auditing will for sure take place. I find it inconceivable that honourable members of the government with a long history as legislators fail to see the merit in elevating the obligations of the Auditor General to a constitutional level. To me, it is obvious that this is being done with the insidious motive of repealing the National Audit Act after the 20th Amendment is passed. The National Audit Act also provides for the Audit Service Commission, which too is to be abolished under the 20th Amendment. Thus, the 20th Amendment paves the way for the abolishing of the National Audit Act in toto, thus emasculating the position of the Auditor General. What the honourable members of the government should remember is that this amounts to the emasculation of the Parliament itself. The control over public finance is an integral, and one could say most fundamental, power of Parliament, and it is shameful that that very institution is seeking to undermine its most sacred obligation. Why are government-owned companies being targeted first? The answer is simple. These are the commercial establishments of the state. This is where lucre dwells and is therefore lucrative. No reason has been adduced by the government to remove the audit of government-owned companies. In fact, no argument can be advanced in view of the Attorney General's submissions before the Supreme Court. To now say that there is, in fact, a reason to remove government-owned companies would directly contradict the rationale advanced by the Attorney General. One must remember that the role of the private sector auditor is a very limited one. Issues such as waste, inefficiency and unlawful largesse are not the province of the private sector audits. It is only the Auditor General who will be willing to probe those areas. The tragedy is not that the executive is seeking to empower itself, it is that Parliament is willingly ceding its control over the executive. Elder brother wants to clothe his younger brother with enormous powers, sir. There are those who advocate for a strong executive on the grounds of expediency. My having firsthand been tasked with acting as the bulwark against executive excesses for several decades, the solution to maintain balance of power is having accountability and checks and balances. Let us assume that efficiency requires the executive being clothed with all manner of powers. Audit, by definition, occurs after the act. Audit does not fetter or impede the executive acts. It merely allows the stakeholders to evaluate the acts that had already taken place. So why this holy hurry to divorce the Auditor General or jettison him altogether? Let us remember, and I say so with responsibility, that those who are working hard today to bring this 20th Amendment and all those who support it today will surely take to the streets tomorrow to fight for the abolition of the same amendment. This amendment you bring today will have a boomerang effect on you, your children, and the future generations of your family. Please do not prick your eyes with your own fingers, my dear colleagues from both sides. Please do not allow this 20th Amendment to be passed with two-thirds majority tomorrow. Let all of us who value human rights, democracy, good governance, and peace forget our party differences and personal obligations and prevent the passing of the 20th Amendment. I thank you, sir. Thank you, Honor.
බොහොමයි සුති මේ ළඟට ගරු ජයන්ත වීරසිංහ ගරු මන්ත්‍රීතුමා විනාඩි 10ක කාලයක් ඔබතුමාට ලැබෙනවා
ගරුව මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ අප රජය ඉදිරිපත් කළ තියෙන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ. මේ සංශෝධනය දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එවලා තියෙනවා කිසිම වගන්තියක් ඒ හතරක් ඒගොල්ලෝ පෙන්වලා තිබුණා අපි ඒවා කමිටු අවස්ථාවේදී අපි සුදුසු පරිදි සංශෝධනය කරනවා. එතකොට ජනමත විචාරණයක් නැතුව 3-2 බහුතරයකින් සම්මත කරගත හැකි බව දන්වා තිබෙනවා. දැන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගේ අදහස ඉතාම කාලෝචිත පියවරක් මේ වෙලාවේ. ඒකට හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබිච්ච අනිසි ප්‍රතිඵල දැක්ක නිසා මේ රජය ජනාධිපති මැතිවරණෙදිත් මහ මැතිවරණෙදිත් ජනතාවගෙන් ඉල්ලුවා වරමක් මේ 19 වෙනි ව්‍යවස්ථාව ඉවත් කරලා අලුත් ව්‍යවස්ථාවක් ගේ. ඒකට ජනවරම ලැබුණා. 3-2 ලැබුණා. ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ලැබෙලා නිකන් 69 ලක්ෂ නෙවෙයි වැඩි ඡන්ද 14 ලක්ෂයකුත් ලැබුණා. ඊළඟට මහ ඡන්දෙදී කවදාවත් ලැබෙන්නේ නැහැයි කියපු 3-2 දුන්නා. එහෙනම් අපේ යුතුකමක් තියෙනවා, පරම යුතුකමක් තියෙනවා පොරුන්දු පරිදි 19 ඉවත් කළා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනල්ලා తాවකාලික වශයෙන් ඊට පස්සේ නව ව්‍යවස්ථාවක් ගේන එක දැන්ටම සම්පාදනය කිරීමට මූල ආරම්භය යොදලා තියෙනවා. දැන් ගරු මූලාසන අනුරුද්ධ මන්ත්‍රීතුමනි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මට අර්ථ දක්වන්න කිව්වොත් ඒක මර උගුලක් හැටියට මම අර්ථ දක්වන්නේ. අපි ලෑස්ති නැහැ මේ රජයේ ඔය මර උගුල අපේ කරේ දාගන්න. දැන් මේකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද? රට අරාජික වුණා. ඡන්ද 3ක් යහපාලන රජයේ අන්ත පරාජයක් ලැබුවා. ඒ සේරටම වඩා අවුරුදු 70කට ආසන්න කාලයක් මාරුවෙන් මාරුවට රට පාලනය කරපු පක්ෂ දෙකක් පරාජය වුණේ මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හින්දා. දැන් මොහොතකට කල්පනා කරලා බලමු මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනාවේ මොන පරමාර්ථයක්ද? ඊටාම අසාධාරණ දුෂ්ට පරමාර්ථ දෙකකින් මේක ගෙනාවේ. පළවෙනි පරමාර්ථය තමයි මේකේ ප්‍රධානම පරමාර්ථය වුණේ එක පෑන් පහරින් එකම පවුලේ 4 දෙනෙක් ජනාධිපති තරඟ කරලියෙන් ඉවත් කිරීම. සාමාන්‍යයෙන් ඕනම රටක ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ රටේ යහපතට, සමාජ යහපතට. මේක තමයි මං හිතනවා ලෝකෙ පළවෙනි අවස්ථාව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවේ එක පවුලක 4 දෙනෙක් දේශපාලන කරලියේ ප්‍රධානම ස්ථානයෙන් එනවට තරඟ කරන්න ඉවත් කරන්න. ඇත්ත වශයෙන්ම දුෂ්ට පරමාර්ථයක්. දෙවනි කාරණාව තමයි එදා අගමැතිතුමාට තිබිච්ච ප්‍රශ්නේ. සුළුතර රජයකින් අගමැතිකමක් ලැබුවේ තමන් දිනලා නෙවෙයි අනුන් දිනලා අගමැති කෙරුවක් පිනට. ඉතින් පිනා අගමැති වෙච්ච අගමැතිතුමාට අවශ්‍ය වුණා තමාට නැති බලය ඡන්දකින් ලැබුණ නැති බලය කවදාවත් ගන්න බැරි බලය තමාට ආරූඪ කරගන්න. ඒක කෙරුවේ කොහොමද? 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හදලා එවකට ජනාධිපති හැටියට හිටපු ජනාධිපතිතුමාගේ බලතල සේරම තමන්ගේ අතට ගත්තා. මට නම් හිතාගන්න බෑ අදත් ඇයි කියලා අර හිටපු ජනාධිපතිතුමා දෑතෙන් උස්සල මේවා දුන්නේ. කොහොම හරි එක වුණා. එතකොට මෙන්න මේ පටු පරමාර්ථ දෙක, මේ පටු පරමාර්ථ දෙකෙන් හදපු මේ ව්‍යවස්ථා 19 වෙනි සංශෝධනය අපි තියාගන්නවද? තියාගෙන අර 107ක් තිබිච්ච වර්ධනේ දෙකට බැස්සා වගේ තවදුරටත් බැහැලා නැති බංගස්ත වෙන්න අරිනවද? එහෙම නැත්තම් අපි මේක අයින් කරලා රට ඉදිරියට ගෙනියන්න පුළුවන් ක්‍රමයක් හදනවද? ඔන්න ඕක තමයි මේ රජයට තියෙන ප්‍රධානම අභියෝගය. දැන් බලන්න 20 ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම පෙන්වන්න ඕනේ ඇයි 19 එපා කියන්නේ. දැන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අපි කවුරුත් දැක්කා ව්‍යවස්ථා දායක සභාව කියලා එකක් තියෙනවා. ඒක ජනාධිපතිටත් උඩින්. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිත් පාර්ලිමේන්තුවට වග කියනවා. හැබැයි ව්‍යවස්ථා දායක සභාව වග කියන්නේ නැහැ. දැන් කාටත් පේනවා ජනාධිපති කෙනෙක් ගෙදර ගියා. ආණ්ඩුවක් ගෙදර ගියා. හිටපු අගමැති කෙනෙකුට එක ආසනයක්වත් දිනා ගන්න බැරුව අයින් වුණා. හැබැයි ව්‍යවස්ථා දායක සභාව ලබන අවුරුද්දේ ඔක්තෝබර් වෙනකම් 21 ඔක්තෝබර් වෙනකම් එහෙමම ඉන්නවා. මේක අනුමත කරන්න පුළුවන් ක්‍රමයක්. ඊළඟට ජනාධිපතිතුමාට මෙන්න මේ වැදගත් කොමිෂන් සභාවල මම ඒ ටික කියෝල ඉවරලා ඒ කොමිෂන් වලින් කරපුවා ටික කියන්න. ඒව කරපුවා ගැන හොඳ අත්දැකීම් මට තියෙනවා. මොකද ඒවට ගොදුරු වෙච්ච අය වෙනුවෙන් ගිය කෙනෙක් මම. උසාවි ගාන ගිය කෙනෙක් මම අවුරුදු 5ක් තිස්සේ. දැන් මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ මැතිවරණ කොමිෂන් සභාව, ජාතික සේවා කොමිෂන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, අල්ලස්සෝ දූෂණ චෝදන විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව,
සීමා නියන්ත්‍රණ ඔබතුමාට විනාඩි 2ක තව කාලය තියෙනවා.
ඔව් මං ඉක්මනට මේක ප්‍රධාන ටිකක් කියන්නම්. ඔය කොමිෂන් සභා ගණනාවක් තියෙන්නේ මේ ව්‍යවස්ථා දායක සභාවේ පත්කිරීමට යටත්. ඒ විතරක් නෙවෙයි අග්‍ර විනිශ්චකාරතුමා සහ ඉහළ උසාවි වල විනිශ්චකාරවරු බව පත් කරන්නේ ඒ ව්‍යවස්ථා දායක සභාවේ. හැබැයි කාටද මේක වග කියන්නේ? කවුද මේකේ ඉන්නේ? පහුගිය අවුරුදු ගානටම ওই කොමිෂන් තුනක් අරගෙන බලන්න. අනිත් ඒවාට යන්න ඕනේ නැහැ. මැතිවරණ කොමිෂන් සභාව. මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළේ මැතිවරණ තියන්නද නොතියන්නද? ඒකද පරමාර්ථය? අවුරුදු දෙකක් විතර පමා කෙරුවා ප්‍රොවින්ෂල් කවුන්සිල් ඉලෙක්ෂන්ස්, පළාත් සභා ඉලෙක්ෂන්ස්. අවුරුදු තුනක් විතර ප්‍රමාද කළ බැරි තැන තිබ්බේ ප්‍රාදේශීය සභා ඡන්දේ. මහා ඡන්දේ තියලා මාස 9ක් පරක්කු, ජනාධිපති මැතිවරණේ තියලා මාස 9ක් පරක්කු කළයි මහා ඡන්දේ තිබ්බේ. එතකොට ඒ විදිහට නම් ඒ මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක වුණේ. ඊළඟට බලන්න පොලිස් කොමිෂන් සභාව ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා. මගේ මේ අතේ තියෙන ලේඛනය FCID කියන නීති විරෝධී පොලිසිය හදන්න පාවිච්චි කරපු ලේඛනය. මේ ලේඛනයේ බැලුවොත් පේනවා මේකෙන් පොලිසියක් තියා පොලිසියක තාප්පයක්වත් හදන්න අයිතියක් නැහැ කියලා. සම්පූර්ණ නීති විරෝධී පොලිසියක් හැදුවේ. ඒක හදලා කරේ මොකද්ද? තනි ක්‍රම තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ, ඔවුන්ගේ දරුවන්ගෙන්, භාර්යාවන්ගෙන් පවා පලි ගැනීම කළේ. මේ
තරුවන්තුමා කාලය අවසන් වෙනවා.
හොඳයි. මං එක මොහොතක් දෙන්න මම මේක කියලා ඉවරලා මගේ කතාව බොහොම දීර්ඝව තියෙන නිසා මං ඒක සභාගත කරලා ඉවරලා හැන්සාඩ් එකට දෙනවා. එක දෙයක් කියන්නට ඕනේ. ඕනම රටක දරුවෙකුගේ අයිතිවාසිකම් රැකලයි අනිත් අයිතිවාසිකම් රකින්න. මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දේශපාලන විරුද්ධවාදීන් 3 දෙනෙකුට ගහලා, වැඩිමහල් දේශපාලන 3 දෙනෙකුට ගහලා, නාමල් රාජපක්ෂ කියන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දරුවටත් ගහලා, දරුවටත් තියෙන අයිතිවාසිකම් නැති කළා. ඔබතුමා මගේ කාලය අවසන් කියපින්ද මම මෙයින් එහාට යන්නේ නැහැ. මට තව හුඟක් කියන්න කරුණු තියෙනවා, කාලෙ මදි. එම නිසා මං මගේ කතාව සභාගත කළා, හැන්සාඩ් ගත කිරීම පිණිස දැන් යොමු කරනවා.
ස්තුතියි ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඊළඟට ගරු කෙහෙලිය රම්බුක්කැල ගරු අමාත්‍යතුමා විනාඩි 9ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ඔබ ස්තුතියි ලසනපුර සභාපතිතුමනි. අද 20 වෙනි සංශෝධනය සම්බන්ධව සාකච්ඡා කරන මේ මොහොතේ 20 වෙනි සංශෝධනයක් ව්‍යවස්ථාවට ඇතුල් කළ යුත්තේ ඇයිද කියන පසුබිම ගැන තා කෙටියෙන් සාකච්ඡා කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. 2015 ජයග්‍රහණයත් සමග දිනශීයේ වැඩසටහනේ එක අංශයක් හැටියට 19 වෙනි සංශෝධනය මේ රටේ තිබ්බ සියලුම ප්‍රශ්නවලට විසඳුමක් හැටියට එදා පාලකයන් කල්පනා කරලා 20 වෙනි සංශෝධනය 19 වෙනි සංශෝධනය ගෙනල්ලා ඒ 19 වෙනි සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් පත්කිරීම සම්බන්ධව පහුගිය කාල පරිච්ඡේදයේම තාමත්ම වැදගත්ම අංගයක් ඉෂ්ට කරපු රජයක් හැටියට එදා සිටපු ආණ්ඩු පක්ෂය සෑම අවස්ථාවකම ප්‍රකාශ කළා. ඔවුන්ගෙන් ප්‍රශ්න කරපු වෙලාවල් වල අපිට මතකයි, රටේ ආර්ථිකය කඩා වැටෙනවා, රටේ සමාජ සංවර්ධන වැඩපිළිවෙළවල් නතර වෙලා තියෙනවා. ඔබලාගේ රජය මේ කාලය තුළ කුමක්ද කරේ කියලා කිව්වහම සෑම වෙලේම ඉදිරිපත් කරේ අපි ස්වාධීන කොමිෂන් ගෙනාවා. ව්‍යවස්ථාදායක සභාව හරහා මේ රටේ සමාජ සාධාරණීෂ්ඨ කරන්න අපි කටයුතු කරයි කියලා. දැන් රජයක් තමන්ගේ සමාජ සාධාරණීෂ්ඨ කරා නම් පළවෙනි දේ තමයි ඔවුන් ජනතාව ඉදිරියට යන්න කිසි දවසක බයක් වෙන්නේ නැහැ. ජනතාව ඉදිරියට යන්න ඔහු බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. පහුගිය කාල පරිච්ඡේදයේ අපි දැකපු දෙයක් තමයි මැතිවරණ කියනකොට එවකට හිට පාලයන්ගේ කකුල් වැවුලන ගතියක් තිබුණා. කිසිම අවස්ථාවක ජනතාව ඉදිරියට යන්න ඔවුන්ට කැමැත්තක් තිබ්බේ නැහැ. දැන් ඔවුන් සෑම වෙලෙම කිව්වේ ආර්ථිකය යම් කිසි විදිහේ අපහාතයකට ලක් වෙලා තියෙන මේ රාජපක්ෂ නැය නොයෙකුත් කතන්දර. හැබැයි මැතිවරණ කියන එක හිතාමතාම පළාත් පාලන මැතිවරණය පවා අවුරුදු දෙකමාරක් ඔවුන් හිතාමතාම කල් දැම්මා. දැන් 19 සංශෝධනයේ මේ රටේ ජන ජීවිතයේ සාධාරණත්වය ඇති කරා නම් ඕනෑම අවස්ථාවක ජනතාව ඉදිරියට යන්නට ඔවුන්ට සකසංකාවක් හිතන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. බොහොම පැහැදිලිව අපි දන්නවා 2015 මැතිවරණයෙන් පස්සේ ඔවුන්ගේ මූලික ඉලක්කය වුණේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කරන්නට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අපි ගත යුතුයි කියන තීන්දුවේ තමයි ඔවුන් හිටියේ. ඒ නිසා තමයි නැති පොලිසිය අලුතෙන් හදන්න තීන්දුව කරේ. ඒ වගේම මේ රටේ අලුත් උසාවි හදන්න පටන් ගත්තේ. මට මතකයි කියනවා පැය 24ක් වැඩ කරන උසාවි අපි හදනවා. පෙලක්කය ඉඳන් කිව්වා තව ටික දවසකින් මහින්ද රාජපක්ෂ ලිපිනය වැලිකඩයි කියලා. එවැනි ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්න තරම් මේ උත්තරීතර ආයතනය පාවිච්චි කරපු අවස්ථාවක් නෙමෙයි. ඒ නිසා 19 සත්භාවයේ සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධව මේ රටේ ජනතාව පමණක් නෙමෙයි අපි තමුන්නාන්සේලා මේ 225ම නැවත හිතුවොත් මං හිතන්නේ නිවැරදි. ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධව විශාල වශයෙන් කතා කරා. ස්වාධීන කොමිෂන් සභා සංයුතිය ඇති කරන්න. ඒ වගේම කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක ඇති කරන්න ඒ 10 දෙනාගේ සංයුතිය මොකක්ද? ඒ 10 දෙනාගේ සංයුතිය එකම කණ්ඩායමකෙන් 62 ලක්ෂයක් එදා ඡන්දෙ දීපු. එදා ඒ ඡන්දෙ දීපු කණ්ඩායමේ එකට හිටපු කණ්ඩායම තමයි එදා මේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය නිර්මාණය කළේ. ඒකේ හිටියා ජනාධිපතිතුමා, අගමැතිතුමා, කතානායකතුමා විපක්ෂ නායකතුමා විපක්ෂයේ සහ අගමැති වෙලා එක්කාසු වෙලා සදන කණ්ඩායම් මේ සියලු දෙනාම එකට හිතපු එකට වැඩ කරපු එක අරමුණක් කරා ගිය කණ්ඩායම් එනිසා පාර්ලිමේන්තුව තුල ලෝකයේ ඉදිරියේ පේන්න සාධාරණත්වය තිබ්බත් අභ්‍යන්තරයේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ඒකපාක්ෂිකව එක අරමුණක් කරා ගමන් කර වැඩපිළිවෙලක් තමයි එදා ක්‍රියාත්මක වුණේ උදාහරණයකට බලන්න ඇති කරගත්තේ කොමිෂන් සභාවලින් මේ රටේ ජනතාවට සර්ව සාධාරණයේ සිද්ධ වුණා නම් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ තියෙන පුංචිම ප්‍රාථමික මැතිවරණයේදී ලංකාවේ ඉතිහාසය වෙනස් කරා මාස 6යි එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වයස ඒ මාස 6ක් වයස පක්ෂයට පුළුවන් වුණා අවුරුදු 72ක් පරණ එක්සත් ජාතික පක්ෂයත් අවුරුදු 70ක් පරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එදා 40කට සීමා කරන්න 342 ඒ තරමට ජනතාවගේ අප්‍රසාදයක් පිළිමුණාය කාලය තුළ එහෙමනම් මේ කියපු වැඩපිළිවෙළවල් ආර්ථිකය කඩාවැටලා ජන සමාජය කඩාවැටලා සංවර්ධනය කඩාවැටලා දේශපාලන වශයෙන් කඩාවැටලා පාර්ලිමේන්තුව තුල ගෙනාපු රට ඉදිරියට ගෙනියන්නයි කියලා ගෙනාපු විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයේ ප්‍රතිඵල ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා එනිසා ගරු සභාපතිතුමනි අපිට හිතන්නට වෙලා තියෙනවා සාධාරණ සමාජයක් කියන කතාව මම හිතන්නේ යථාර්ථයක් කරගන්නට ඕනේ ඇත්තක් කරගන්නට ඕනේ ඒක බිමේ යථාර්ථය කරගන්නට ඕනේ එනිසා අද අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ 19 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම සාකච්ඡාවකට බඳු කරන්න ඒ සාකච්ඡාවට බඳු කිරීමේ ව්‍යාපාරය තමයි ව්‍යායාමය තමයි 20 වෙනි සංශෝධනය එනිසා තමයි පුළුල් ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ තිබ්බේ 20 වෙනි සංශෝධනය ගෙනහැල්ලා මේ රටේ ජනතාවගේ උග්‍රම් පල්ලට බලෙන් දෙන්නේ නැහැ 13 වෙනි සංශෝධනය වගේ. තුවක්කුව බෙල්ලට තියලා ගෙනච්ච විවස්සා සංශෝධනයක් නෙමෙයි. පුළුල් ලෙස සාකච්ඡා කරා. දැන් මේකට ඉඳන් කියනවා අකුලගත්තයි පස්සට ආවයි කියලා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන එක පැත්තකින් කතා කරනවා අකුලගත්තයි කියලා තව පැත්තකින් කතා කරනවා. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ගමන් අකුල ගැනීමයි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දීමක් කියන එක පිළිගන්න සූදානම් නැහැ. දේශපාලන කෝකත් ඒකයි. අපි මේක පළවෙනියෙන් ගෙනා කතා කර උසාවියට ඉදිරිපත් වුණා 39 ගොල්ලක් උසාවිය ගියා උසාවියට අධිකරණයට ගරු කරමින් නඩුකරණයේ දේවල් පමණක් නොවේ අපේ සාකච්ඡා තුළ ඇති වෙච්ච විවිධ මත ඒ මත පිළිගනිමින් ස්වේච්ඡාවෙන්ම අපිට ඒ වෙනස්කම් කරන්නට ආත්ම ශක්තියක් අපිට තියෙනවයි කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ ඒ ආත්ම ශක්තිය ඇති වෙන්නේ මේ 225ම නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය තුළ මිලියන 21ක් මේ රටේ පුරවැසියන් නියෝජනය කරන්නේ අපි 225 එබැවින් අපි මේ 225ට ගරු කිරීමක් කරන්නට ඕනේ. මේ 225 යම් යම් අදහස් ඉදිරිපත් කරලා තියෙනවනේ. ඒ අදහස් විශ්ලේෂණය කරලා, ඒ අදහස් ක්‍රියා, ඒ අදහස් ඒවට ඇතුල් කරලා යම් යම් සංශෝධන කරන එක ඇකිලීමක් හැටියට ගණන් ගන්නව නම් මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගහන මරු පහරක් හැටියට ඒසලකන්නේ. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදේපා ඒකාධිපතිවාදයක් කරමු අපි. සියලු දේ කතා කරා අපි කිසිම සාකච්ඡාවක් නැහැ. කිසි කෙනෙකුට ඉඩක් දෙන්නේ නැහැ. කිසිම වැඩපිළිවෙලකට අපි අහුම්කම් දෙන්නේ නැහැ. අපි මතයක් හදලා ඒ මතේ හිමු. ඒකට මොකද්ද එතකොට කියන්නේ? එහෙමනම් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරපු දේශපාලන ව්‍යායාමයක කොටසක් හැටියට තමයි 20 වෙනි සංශෝධනය අපි යදන්නේ. 20 වෙනි සංශෝධනය අපි කිව්වා උසාවියේ ඉදිරිපත් කරපු නීතිපති ගරු නීතිපති හරහා අපේ තිබ්බ තවත් ඒ විවස්ථාදායක වෙනස්කම් කරන්න අපි සූදානම් කියලා. ඒ අමතරව මේ රටේ ඇති ගෞරවනීය මහා සංඝරත්න පමණක් නෙමෙයි මේ රටේ සියලුම ආගමක නායකයන් ඒ කියපු අදහස් වලට ගරු කරන්න අපට ආත්ම ශක්තියක් තියෙනවා. ඒ ආත්ම ශක්තිය අපිට ලැබිලා තියෙන්නේ ජනතාව අපිට දීලා තියෙන වරම දීලා තියෙන්නේ අපි 225 එකට එක්කාසු වෙලා වැඩ කරන්න නෙමේ. නියෝජයේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව මුළු සමාජයේම අදහස් එකට අරගෙන ඒ අදහස් කොටු කරලා ඒ අදහස් ඉදිරියට ගෙනහිලා වෙනස්කම් කරන්න තියෙන සියලු වෙනස්කම් කරලා අපි කටයුතු කරන එක. මේක වරදක්. ඒ නිසා මම දැක්කද කතියක ගණනාවක් අපි වෙනස්කම් කරන්න එකඟ වෙලා මේ අය සියලුම මන්ත්‍රීවරුන්ගේ මේෂය උඩ තිබ්බ සංශෝධන දිහා බලන්නේ නැතුව විශාල වශයෙන් මේ අවස්ථාවේදී කතා පවත්වන්න පටන් ගත්තා. ඔවුන් කතා කරේ ඔඩිට් එක ගැන, ඔවුන් කතා කරා මති අමතිව රොෂීමා කිරීම. ඒ සියල්ල සංශෝධන වලට අද ඇතුල් කරලා එකඟතාවයකට පත් වෙලා තියෙනවා. ඊට අමතරව යම් සංශෝධනයක් තියෙනවනම් මං ඉතාමත්ම ගරු කරනවා සංශෝධන ගණනාවක් මං හිතන්නේ අදහස් ගණනාවක් ඉදිරිපත් වුණා. මේ අදහස් ගැන අපිට හිතන්නට පුළුවන්. සමහරක් විට අපෙන් අත ඇදෙච්ච ඉතා වැදගත් කරන දැන් උදාහරණයට අපි ගත්තොත් 20 වෙනි සංශෝධනය ගේනකොටම විශේෂයෙන් කාලය අවසන් කර සම්බන්ධ නිදහස් මං හිතන්නේ අපි කියනවා අදහස් ඉදිරිපත් කිරීමේ පනත එහෙම නැත්නම් Right to information, sorry, thank you. Right to information. අපි බොහොම පැහැදිලිව ඒ තිබිය යුතුයි කිව්වා. Terminology, term එක, එහෙම නැත්නම් කාල දුර කාලය එසේ තිබිය යුතුයි කිව්වා. ඒ වගේම ඔහුට තරඟ කළ හැකි කාල සීමාව එසේ තිබිය යුතුයි කිව්වා. ඒකට තව එක්කාසු කරන්න තියෙන ಜಾති සියල්ල අපි එක්කාසු කරන්න සූදානම් වුණා.
මතක තියාගන්න.
89 ලක්ෂයක් මේ රටේ ජනතාව දෙනකොට අපි වේදිකාවක් ගානේ ගානේ සෑම වේදිකාවක් අපි කිව්වා 19 වෙනි සංශෝධනය අපි ඉවත් කරනවා මහා දවන්ත විශේෂම අලුත්ම අලුත්ම ව්‍යවස්ථාවක් ගේනවයි කියලා ඒකට මුල පුරන්න අපි අවස්ථාව ලැබලා තියෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය රැකලා තියෙනවා. ජනතාවගේ මතයට හිස නමලා තියෙනවා.
අවසන් කරන්න ගරුවා.
අපේ ජනතාවගේ අදහස් වලට ගරු කරලා තියෙනවා. මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ දකින්නට බැහැයි කියන එක ප්‍රකාශ කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.
ඊළඟට ගරු හර්ෂද සිල්ලා ගරුව මන්ත්‍රීතුමා විනාඩි 13ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. ඉස්සලම කියන්න ඕනේ අපි 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. දැන් මේ ඉන්නේ විශ්ව සංශෝධනය කරලා දියාරු වෙච්ච එකක්. ඒ කෙසේ වෙතත් අපි විරුද්ධයි. මූලික හේතුව තමයි සභාපතිතුමනි මේ බලය කේන්ද්‍රගත වීම නිසා සංවර්ණ හා තුලන ඉවත් කිරීම නිසා. ඒකයි අපි මේකට විරුද්ධ. නැතුව පුද්ගලයේ යම් යම් අයිතිවාසිකම් පිළිබඳ විරුද්ධත්වයක් නෙමෙයි. අපි ප්‍රතිපත්තියක් හැටියට මේකට විරුද්ධයි. ප්‍රජාතන්ත්‍රවාදයේ හැටියට අපි දකින්නේ බල තුලනයක් තියෙන්න ඕන කියන එක. රජයේ අපි දන්නවා අවයව තුනක් තියෙනවා. විධායකයේ තියෙනවා ජනාධිපතිතුමා හා කැබිනට් මණ්ඩලය, විවස්ථා දායකයේ තියෙනවා අපේ පාර්ලිමේන්තුව, අධිකරණයේ තියෙනවා. එතකොට මේ කුළුණු තුන මතයි මේ රජය සමතුලිතව ඉදිරියට තිරසාරව ඉස්සරහට යන්නේ. හරියයි, අපි බලමු ඇයි ඔබලා මේ 20 වෙනි සංශෝධනය ගේන්නේ? ඇයි ගේන්නේ? ජනාධිපතිතුමාගේ වචන වලින්ම කියනවා නම් වැඩ කරන්න අවශ්‍ය නිසා. වැඩ කරන විරුවා හැටියට තමයි මම හිතන්නේ ඔහු ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වුණේ. අපි අහගෙන එතුමා කියනවා I want to deliver. deliver කියන වචනේ එතුමා හැම වෙලාවෙම පාවිච්චි කරනවා. අපි කැමති deliver කරා. I am also a delivery man. I also like to deliver. මොකක් හරි පටන් ගත්තා නම් ඒක ඉවර කරන්න ඕන. නමුත් මේ delivery එක කරන්න බැරි හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයද? අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඔබලා කියන විදිහට තීරණ ගන්න අමාරුයි. මොකද කොමිෂන් සභා තියෙනවා, විගණන තියෙනවා, මේ ප්‍රශ්න ගොඩයි. එහෙමනම් ඒ ප්‍රශ්න වලට විසඳුම හැටියට ජනාධිපතිවරයා සහ ඔබලා ඉදිරිපත් කරන්නේ මොකද්ද? බලය තනි පුද්ගලයෙක්ගේ අතට ගන්න ඕන. එහෙම ගත්තහම අපිට අර ප්‍රශ්න විසඳන්න පුළුවන්. අපිට වැඩ කරන්න පුළුවන්, අපිට ඩිලිවර් කරන්න පුළුවන්. අදෝසෙ මම හොයලා බැලුවා සෞභාග්‍ය දැක්ම කියලා ඔබතුමාලා ඉදිරිපත් කරපු අර ඡන්ද මේ ප්‍රකාශනයේ කොහෙද තියෙන්නේ කියලා විශ්ස ගේනවා කියලා. කොහෙවත් නැහැ. කිසිම තැනක නැහැ. ඒකේ තියෙන්නේ 19 ප්‍රශ්න තියෙනවා කියලා කියනවා. නමුත් සියලුම දෙනා සමග සාකච්ඡා කරලා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා නම් කියනවා. නමුත් එහෙම දෙයක් නෙමෙයි මේ වෙන්නේ. ඉතාමත්ම හදිස්සියෙන් විශ්ස ගේන්න උත්සාහ කරන්නේ එතකම් ඒ කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගේනකම් බලන් ඉන්න බැරි නිසා. එතකොට මොකද්ද මේ ක්‍රමවේදය බලය තනි පුද්ගලයෙක්ගේ අතට ගන්න? මම දීර්ඝව මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරපු නිසා. එක, මම දකින මූලික දේවල් මුක්තිය නැවත ලබා ගැනීම. ජනාධිපතිවරයා යම් කිසි ක්‍රියාවක් කළාද නොකරාද, ඒ හරහා පුරවැසියන්ට යම් කිසි අගතියක් වෙනවාද, එසේ වෙනවා නම් පුරවැසියන්ට අයිතියක් තියෙනවා මූලික පෙත්සමක් අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න. අපි කනගාටු වෙනවා. අපි ගරු කරන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතුමා ඉංග්‍රීසි පුවත්පතකට කියනවා ඩේලි මිරර් එකට මං හිතන්නේ no he can't rustify in courts. rustify කියන්නේ මොකද? රාස්තියාදු වෙන්න බෑ අධිකරණවල ගිහිල්ලා එතුමාට විරුද්ධව නඩු දැම්මොත් කියලා. ඇයි මෙහෙම දේවල් කියන්නේ? අපි මෝඩයෝ කියලා හිතනවාද? එක, ජනාධිපතිවරයාට එරෙහිව ඔහුගේ කාර්යයක් කෙරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නීතිපතිවරයාට විරුද්ධවයි නඩුවද?
ජනාධිපතිවරයාට කවදාකවත් අධිකරණයට යන්න ඕනේ නැහැ. නමුත් එහෙම කතාවක් කියලා තමයි ජනතාව මේට පෙන්වන්න හැදුවේ. ජනාධිපතිතුමාගේ කාලය වටිනවා, ඒ නිසා මුක්තිය අවශ්‍යයි කියලා. දෙවෙනි එක මේ ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කිරීම. මේකෙන් කරන්නේ නිර්දේශ කරන එක. මේකට පවර් එකක් තියෙනවා. It makes recommendations. දැන් මොකද්ද කරන්නේ? පාර්ලිමේන්තු සභාවක් කියලා දාලා ඒකට නිර්දේශ කරන්න බලයක් නැහැ. ඒකට තියෙන්නේ මේ 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 ඒකට තියෙන්නේ නිරීක්ෂණ, observe කරන්න විතරයි. එතකොට අග්‍ර විනිශ්චකාරය පත් කරන්න, පොලිස්පතිතුමා පත් කරන්න, විනිශ්චකාරව පත් කරන්න, මේ සියලු දෙනා පත් කරන්න තනි පුද්ගලයෙක්ට ජනාධිපතිවරයාට පුළුවන්. අපි හිතමු රෝහිත ගරු ඇමතුමා අපේ මිත්‍රයා, ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයාගේ හොඳ හිතින් මේක කරන්න, ඔහුට මේ හොඳ දෙයක් කරන්න ඕන කියලා. නමුත් ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා ඕනනම් එක වාරයක් ඉදී ඔහු නැවත ඡන්දෙ දුන්නොත් වාර දෙකක් ඉදී අපි දන්නේ නැහැ ඊට පස්සේ කවුද එන්නේ, ඊට පස්සේ කවුද එන්නේ. ඉතින් ඒ නිසා පුද්ගලයෙක් වටේට මේ ව්‍යවස්ථාවක් හදන්න බෑ, නීති පද්ධතියක් හදන්න ඕනේ. ඒ නිසා තමයි අර සංවර්ණ තුලන වැදගත් වෙන්නේ. ඒ වෙනුවට මම කලින් කිව්වා වාගේ අර පාර්ලිමේන්තු සභාවට කිසි බැඳීමක් නැහැ. අනිත් එක මේ හදිසි පනත් ගේන්නේ මොනවටද? පෑය 24න් පුළුවන්ද ඕන දෙයක් මේ අපිට ස්ටඩි කරන්න? පෑය 72න් පුළුවන්ද උසාවියට ගිහිල්ලා මේ පිළිබඳව මේ ජනතාවත් එක්ක සාකච්ඡා කරලා අධිකරණයටවත් වෙලා නැහැ. මේ හොයලා බලන්න හදිසි පනත් වලින් අත වශයෙන්ම කිසිම විදිහකට පුරවැසියෙක්ට මේ හොඳ දෙයක් නම් වෙන්නේ නැහැ. අනිත් එක ජුඩිෂල් රිවිව් එකක් නැහැ. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුව අපි පනතක් සම්මත කරගත්තොත් ඊට පස්සේ අපිට අධිකරණයට යන්න කිසිම අවස්ථාවක් නැහැ. අධිකරණයට යන්න තියෙන්නේ පනත සම්මත කරගන්න කලින්. ඉතින් ඒ නිසා මේ හදිසි පනත් අයින් කරන්න කියලා මං හිතන්නේ බොහෝ දෙනා ගරු ස්වාමීන් වහන්සේලා පවා ඒ සම්බන්ධයෙන් ඔබලාට බල කරනවා. අනිත් වැදගත් දෙයක් තමයි විසුරුවා හැරීම පාර්ලිමේන්තුව. අද හොඳ වැඩක් වුණා. අද අලි සබ්රි ගරු අධිකරණ ඇමතුමා මේ යෝජනාව ඉදිරිපත් කරනකොට මම පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ඉල්ලලා එතුමාට ප්‍රශ්නයක් යොමු කරා. අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ මං හිතන්නේ මේ 20 සංශෝධනයේ තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට දීපු පොරොන්දුව නෙමෙයි. අපේ ජනමතය තියෙන්නේ ජනාධිපතිවරයාට අවුරුදු 4 යනකම් පාර්ලිමේන්තුව විසුරවන්න බැරි එක ඕගොල්ලෝ වෙනස් කරගෙන අවුරුද්දකට අඩු කරා. නමුත් අවුරුදු 2 වැඩි කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා. ඒක තමයි හැමෝම හිතාගෙන හිටියේ. හැබැයි මොකද්ද මේ 20 සංශෝධනයේ තියෙන්නේ? ඒකේ තියෙන වෙන කතාවක්. ඒකේ තියෙන්නේ බජට් එක පෙරදිලා දෙපාරක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් ඉක්බිති පාර්ලිමේන්තුව විසුරවන්න බෑ කියලා අවුරුදු 2 යනකම්. ඒ මොකද්ද? එහෙම එකක් ගැන කවුරුත් කතා කරේ නැහැ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවක් ජනාධිපතිවරයා විසින් විසුරවන්නේ නැතුව මුළු කාලයම ගියා නම් ඊළඟ පාර්ලිමේන්තුව ගරු ලොකුගේ ඇමතුමා ජනාධිපතිතුමාට පුළුවන් පෑය 24න් විසුරුවා හරින්. එහෙමනම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම මං හිතන්නේ නැහැ එවැනි දෙයකට අත උස්සන්න සූදානම් කියලා. ඉතින් ඒ නිසා අපි සන්තෝෂ වෙනවා අපේ ගරු අලිසබ්‍රි අධිකරණ ඇමතුමා මාව හම්බෙන්න ආවා. ඔහු ඇවිල්ලා කිව්වා හර්ෂා ඔයා කියපු එක හරි, අපි පිළිගන්නවා. එතන යම්කිසි තාක්ෂණික දෝෂයක් තියෙනවා. ඔබ ඉදිරිපත් කරන්න කාර්ක සභා අවස්ථාවේදී සංශෝධනයක්, අපි ඒක නිවැරදි කරන්නම් කියලා. අනේ එහෙමයි වැඩ කරන්න ඕනේ. අපි ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. That is why we need professionals in parliament. අපිට අවශ්‍ය වෙන්නේ කෑකෝ ගහලා කැත වචන කියලා සින්දු කියන එකට වඩා වැදගත් විදියට යම්කිසි දෙයක් සාකච්ඡා කරලා හරි වැරදි තේරුම් අරගෙන හරි දේ කරක්. අනිත් එක තමයි මැතිවරණ කොමිසම දිවාරු කිරීම, විගණන කොමිසම සභාව ආදී සම්බන්ධයෙන්. දැන් අපි බලමු මේ ඩිලිවරි එක සම්බන්ධයෙන් 19 ඩිලිවර් කරන්න බැරි වුණේ මොකද්ද? මොකද්ද බැරි වුණේ? ජනාධිපතිතුමා හැමදේම එතුමාට ඕන දේ කරා. ජනාධිපති කාර්යසාධන බලකායක් පත් කළා, එතුමාගේ සහෝදරය ඇයකට පත් කළා, අමාත්‍යාංශයේ ලේකම්ලට අනදන තත්වයටත් පත් කරා. අපිට මතකයි අර චක්‍රලේකේ කතාව. එතුමා කිව්වා මොනවටද චක්‍රලේක? මම කිව්වොත් ඒක තමයි චක්‍රලේකය. පුදුම වැඩක්. සාමාන්‍යයෙන්
ඕන ලෝකේ ඕනෑම රටක නීතිය සම්පාදනය කරන්නේ ව්‍යවස්ථාව. මේ පාර්ලිමේන්තුවේ විධායකට අයිතියක් නැහැ නීති සම්පාදනය කරන්න. චක්‍රලේක හැදෙන්නේ නීතියට ප්‍රකාරව. එතකොට ජනාධිපතිතුමාට හැකියාවක් නැහැ ගිහිල්ලා කියන්න මෙන්න මේකයි මම කිව්වොත් නීතිය කියලා. නමුත් ඒක එතුමා එහෙම කිව්වා කියලා එතකොට එතන හිටපු නිලධාරීන් කිව්වා එහෙම අපිට කරන්න බෑ කියලා. එතකොට කිව්වා එහෙම කියන්න බෑ මම කිව්වොත් කරන්න ඕනේ කියලා. එහෙනම් වැඩ කරන අපේ ජනාධිපතිතුමාට 19 වෙනි ව්‍යවස්ථාවෙන් කිසිම විදියකට බාධාවක් එල්ල වෙන්නේ නැහැ තමන්ට ඕනේ වැඩ ටික කරගන්න. එහෙනම් බලය අවශ්‍යතාවය මොකද්ද? මොනවටද මේ බලය? තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයක්ද? එහෙම නැත්නම් අහංකාරකමක්ද? Is it ego? Why does he need it? එනිසා අපි බලමු රටවල් ජාති දෙකක් තියෙනවා ගරු සභාපතිතුමනි. අධි බලයක් තියෙන නායකයෝ ඉන්න රටවල් ඉන්නවා. නීති ආධිපත්‍යයේ යටත් යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටවල් තියෙනවා. මම කැමති සභාගත කරන්න හැන්සාඩ් ගත කරන්න කියලා මං ඉල්ලනවා ද රෑන්කින්ග් ඔෆ් ඉකනොමික් ෆ්‍රීඩම් කියන එක. මේකේ තියෙනවා වැඩිපුරම නිදහස් තියෙන රටවල් 10. මම කියවන්න. Singapore, Hong Kong, New Zealand, Australia, Switzerland, Ireland, UK, Denmark, Canada and Estonia. දැන් ඒවා කියවනකොට අපිට චිත්‍රයක් මැවෙනවා. සංවර්ධිත රටවල්. මිනිස්සු සන්තෝෂයෙන් ඉන රටවල්. දැන් මං කියවන්නම් මේ නිදහස අඩුම රටවල් 10 යට ඉඳලා උඩට. North Korea, Venezuela, Cuba, Eritrea, Congo, Bolivia, Zimbabwe, Sudan, Kiribati, Timor-Leste, Turkmenistan. මොකක්ද අපේ හිතේ මැවෙන චිත්‍රය? එතකොට අපිට පේනවා අර ඒකාධිපති බලයක් තියෙන රටවල් වල ආර්ථික සංවර්ධනයේ තත්ත්වය මොකද්ද? නිදහස ප්‍රජාතන්ත්‍රයේ තියෙන රටවල් වල කොහොමද? ඊළඟට මම කැමති සභාගත කරන්න අපේ මේ නිවාඩ් කබ්‍රාල් අපේ ඇමතුමා
කියනවා මේ විනාඩි දෙක කාලයක් තව තියෙනවා.
මොකද?
තව විනාඩි දෙක කාලයක්.
හරි. ඒක තියෙනවා මේ ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස්. මට කියවන්න වෙලාවක් නැති නිසා මම ඒක සභාගත කරනවා. ඒකත් අර වගේම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටවල් වල තමයි සංවර්ධනය වැඩිපුර තියෙන්නේ. ඊළඟට මූඩිස් රේටින් එකත් එහෙමයි. ඒකත් මම සභාගත කරනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ සත්‍යමත්ව රට තියෙන රටවල් වල නීති ආධිපත්‍ය තියෙනවා. සංවරණ තුලන තියෙනවා. නමුත් ඊට හාත්පසින්ම වෙනස් අර එක පුද්ගලයෙක්ට තනි ශක්තිය තියෙන රටවල් වල ආර්ථික සංවර්ධනය කඩාවැටෙනවා. එතකොට අපි සාක්ෂි බලන්න ඕනේ. In this house of professionals, we must look at evidence. Policy must be based on evidence. කවුරු හරි කවුරු හරි කියපු දෙයක් නිසා නෙවෙයි. ලෝකෙ දිහා ඇස්සර්ලා ස්වාධීනව බලන්න. ලෝකෙ මොකද්ද වෙන්නේ? ඒ නිසා අපිට එක කෙටි උදාහරණයක් විතරක් මම ගන්න. අපිට වැඩ කරන්න ඕන නම් මේ විගණන සේවා කොමිෂන් සභාව අයින් කරන්න ඕනේ කියන කතාව, විගණනේ දියාරු කරන්න ඕනේ කතාව මට වෙලා නැති නිසා මම මේ සාරාංශයක් සභාගත කරනවා ශ්‍රී ලංකා විගණන සේවා සංගමයෙන් සියලු මන්ත්‍රීවරුන්ට එවලා තියෙන. ඒකේ තියෙන්නේ ප්‍රධාන කාරණාව මොකද්ද? ප්‍රධාන කාරණාව තමයි විධායකයෙන් ස්වාධීන වෙන්න ඕනේ විගණන සේවා කොමිෂන් සභාව. විධායකයෙන් ස්වාධීන වෙන්න ඕනේ විගණක අධිපතිවරයා. ජුඩිෂල් සර්විසස් කොමිෂන් අධිකරණ සේවා කොමිෂමත් ඒ වගේම විධායකයෙන් ස්වාධීන වෙන්න ඕනේ. විධායකයා අත ගන්න නරකයි. මොකද 148 ඉඳලා 150 වෙනකම් මේ ව්‍යවස්ථාවේ මේ පාර්ලිමේන්තුවට තමයි සම්පූර්ණ බලය තියෙන්නේ රාජ්‍ය මූල්‍ය පිළිබඳව. කාගේ හරි පුද්ගලයෙක්ගේ රටේ පුරවැසියෙක්ගේ සල්ලි සතයක් හරි වියදම් කරනවා නම් අපේ මැතිනිය එහෙමනම් ඒකට වග කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුව. ඒකේ පරීක්ෂා කරන්නේ විගණක අධිපතිතුමා. ඒ නිසා විධායකට නෙමෙයි මම දන්නවා මට විනාඩියයි තියෙන මම මේකෙන් අවසන් කරනවා. ඒ නිසා මේ ආකාරයට සංවර්ණ තුලන තිබිය යුතුයි. ඒවා ඉවත් කිරීම හරහා වෙන්නේ අපේ රටට ලෝකේ තියෙන විශ්වාසය නැති වෙනවා. මම අවසන් කරනවා වෙලාව ඉවර වෙච්ච නිසා අපිට ලෝකේ අද අපි දිහා කොහොමද දකින්න කියලා. මෙන්න මේ චාට් එක තියෙන්නේ මොකද්ද? මේක තමයි අපේ ඉන්ටර්නැෂනල් සවරින් බොන් ද්විතීක මාකට් එකේ විකිණන වෙළඳ පොලේ මිල. මේකේ තියෙනවා මේ මම සභාගත කරනවා මේ ආටිකල් එක. මේකේ තියෙනවා 20th announcement published කියලා. 20th amendment එක publish කරපු දවසේ ඉඳලා අද වෙනකොට අපේ මේ ද්විතීක වෙළඳ පොලේ විකිණන බැඳුම් කරවල බිල
ඉතාමත්ම සීඝ්‍ර ලෙස පහළට බැරලා 132ක විතර පොලියට ඉහළ ගිහිලා තියෙනවා. එහෙනම් මම අවසන් කරන්නම්. අපිට අවශ්‍ය වෙන්නේ එක පුද්ගලයෙක්ගේ අතට බලය කේන්ද්‍රස්ථාන කිරීම නෙවෙයි, අපිට අවශ්‍ය අපිට ඕනේ නැහැ පඹයක් වෙන ජනාධිපතිවරයෙක්. අපිට එහෙම කෙනෙක් එපා. ජනාධිපතිවරයා ශක්තිමත් විය යුතුයි. නමුත් ඔහුට අනවශ්‍ය ලෙස බලය නොදිය යුතුයි. ඔහුට තියෙන බලය තුලනය කරන්න ඕනේ. ඒ තුලනය කිරීමට තමයි මේ 19 වෙනි ව්‍යවස්ථාවෙන් එනලා තියෙන සංශෝධන වැදගත් වෙන්නේ. ඒ නිසා මම ඉල්ලා හිටිනවා ඔබ සියලු දෙනාගෙම විස්තර ඡන්ද දෙන්න එපා. 19 රක ගැනීමේ ව්‍යාපාරයට අපිත් එක්ක එකතු වෙන්න කියලා බොහොමත්ම ස්තුතියි.
මීළඟට ගරු එම් රාමේශ්වරම් මන්ත්‍රීතුමා විනාඩි 8ක කාලයක් ඔබතුමාට ලැබෙන.
Thank you. சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ சபை உறுப்பினர் அவர்களே, 20வது அரசியலமைப்பிலே கலந்து கொண்டு பேசுவதற்கு சந்தர்ப்பம் அளித்தது முதல்ல உங்களுக்கு நன்றி கூறுவதோடு, இன்று காலை முதல் ஆளும் கட்சி எதிர்கட்சியும் கௌரவ உறுப்பினர்கள் அமைச்சர்கள் பேசுகின்ற பொழுது எதிர்கட்சியிலே பிரதமர் அவர்களுக்கு அதிகாரம் குறைக்கப்பட்டிருப்பதாக மிகவும் கவலைப்பட்டார்கள். 19வது அரசியல் சட்டத்தை கொண்டு வந்ததே கௌரவ மஹிந்த ராஜபக்ஷ அவர்கள் 3வது முறையாக ஜனாதிபதி தேர்தலில் போட்டி போடக்கூடாது. கௌரவ ஜனாதிபதி கோட்டாபய
ராஜபக்ஷ ரோஹினி கவிரத்னம் எத்தனையோ மூலாசன.
கௌரவ ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்கள் ஜனாதிபதி தேர்தலில் போட்டி போடக்கூடாது. பசில் ராஜபக்ஷ அவர்கள் பாராளுமன்றத்துக்கு வரக்கூடாது. நாமல் ராஜபக்ஷ அவர்கள் தேர்தலிலே போட்டியிடக்கூடாது என்பதற்காக தான் நல்லாட்சி அரசாங்கம் 2019வது அரசியல் சட்டத்தை பாராளுமன்றத்துக்கு கொண்டு வந்தார்கள். இன்று அவர்களே மிகவும் வேதனை அடைகின்றார்கள். பிரதமர் அவர்களுக்கு அதிகாரத்தை குறைப்பதாக இந்த 20வது அரசியல் சட்டம். எங்களை பொறுத்தவரையிலே நாங்கள் சிறுபான்மையின மக்கள், எங்களுக்கு இந்த நாட்டிலே பிரச்சனைகள் ஏற்படுகின்ற பொழுது பாராளுமன்றத்திலும் குறைகளை கூறலாம், அதிகாரம் கொண்ட ஜனாதிபதி இருக்கின்ற பொழுதுதான் எங்களது சிறுபான்மையின மக்களுடைய பிரச்சனையை பேசி தீர்ப்பதற்கு எங்களுக்கு ஒரு சந்தர்ப்பம் இருக்கின்றது. அதனால்தான் நாங்கள் ஒவ்வொரு ஜனாதிபதி தேர்தலிலும் நாங்கள் ஆதரிக்கின்ற கட்சியினுடைய ஜனாதிபதி வேட்பாளர்களுக்கு நாங்கள் மக்களிடம் சென்று வாக்கு கேட்பது எங்கள் சிறுபான்மையின மக்களுடைய பிரச்சனையை தீர்த்துக் கொள்வதற்காக. அதற்கு ஒரு உதாரணம், முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ அவர்கள் ஜனாதிபதியாக இருக்கின்ற நிறைவேற்ற அதிகாரம் கொண்ட ஜனாதிபதியாக இருக்கின்ற பொழுது நாட்டில் யுத்தம் ஏற்பட்டது. அப்போது மலையக இளைஞர்கள் இவர்கள் கொழும்பிலே தொழில் வாய்ப்பு ஏற்படுகின்ற பொழுது சந்தேகத்தின் பேரிலே நூற்றுக்கணக்கான இளைஞர்களை கைது செய்கின்ற பொழுது எங்களது மறைந்த தலைவர் ஆறுமுகன் தொண்டமானையா அவர்கள் அன்றைய ஜனாதிபதி கௌரவ மஹிந்த ராஜபக்ஷ அவர்களை சந்தித்து இரவு நேரத்துக்கு நீதிமன்றத்துக்கு சென்று அந்த மலையக இளைஞர்களை விடுவிப்பதற்கான ஒரு சூழ்நிலையை உருவாக்கக்கூடிய சந்தர்ப்பம் கிடைத்தது எங்களுக்கு. அப்போது நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதி ஒருவர் இருந்ததினால் இதையெல்லாம் மறந்துவிட்டுதான் என்று எதிர்க்கட்சியினுடைய உறுப்பினர்கள் இந்த 20வது அரசியலமைப்பு சட்டத்துக்கு அவர்களுக்கு 19வதை கொண்டு வரும் ஒரு குடும்பத்தை அரசியல் ரீதியாக பழிவாங்குவதற்கு கொண்டு வந்ததை அன்று ஆதரித்தவர்கள் இன்று நல்ல ஒரு திட்டம் நாட்டினுடைய ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்கள் ஜனாதிபதி தேர்தலிலே மக்களிடம் சென்று ஆணை கேட்கின்ற பொழுது 69 லட்சம் மக்கள் அவருக்கு ஆணையை வழங்கினார்கள். 19வது அரசியல் சட்டத்தை மாற்றிவிட்டு 20வது புதிய அரசியல் சட்டத்தை உருவாக்க வேண்டும், அதனூடாக நாடு ஒரு செழிப்பமான ஒரு நாடாக உருவாக்க வேண்டும் என்பதற்காக தான் ஜனாதிபதி அவர்களுக்கு 69 லட்சம் வாக்குகளை அளித்து அவரை ஜனாதிபதி ஆக்கினார்கள். அதன் பிறவாடு சபைக்கு தலைமை தாங்க கௌரவ உறுப்பினர் அவர்களே, பாராளுமன்ற தேர்தல் நடைபெறுகின்ற பொழுது ஜனாதிபதி அவர்களும் பிரதமர் அவர்களும் மக்களிடம் ஆணை கேட்கின்ற பொழுது 19வது அரசியல் சட்டத்தை நீக்கிவிட்டு 20வது அரசியல் சட்டத்தை உருவாக்க வேண்டும் என்பதற்காக தான் 3/2 பெரும்பான்மை மக்கள் எங்களது அரசாங்கத்துக்கு வாக்களித்து இந்த பாராளுமன்றத்திலே 20வது அரசியல் சட்டத்தை கொண்டுட்டு வந்து நாட்டிற்கு நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதி நாங்கள் 18வது அரசியல் சட்டம் கொண்டு வர போகின்ற பொழுது எதிர்ப்புகள் இருந்தது. 3 முறை ஜனாதிபதி அவர்கள் கேட்பதற்காக ஒரு எங்களுக்கு ஒரு எதிர்ப்பு இருந்தது. ஆனால் இம்முறை கொண்டு வருவது 2 முறைதான் ஜனாதிபதி அவர்கள் ஜனாதிபதி தேர்தலில் போட்டி போடுகின்ற ஒரு சந்தர்ப்பம் இருக்கின்றது. அதனால்தான் மக்கள் எங்களுக்கு அந்த ஆணையை வழங்கி 20வது அரசியல் சட்டத்தை உருவாக்கி அதனூடாக நாட்டை ஒரு நல்ல நிலைமைக்கு கொண்டு வர வேண்டும் என்பதற்காக தான் மக்கள் ஆணை வழங்கியிருக்கின்றார்கள். அதை தவிர எதிர்கட்சியினருக்கு கூறுகின்றது போன்று 20வது அரசியல் சட்டத்தினூடாக நாடு 19வது அரசியல் சட்டம் வருகின்ற பொழுது நாடு உங்களுக்கு தெரியும் ஏப்ரல் 21 தாக்குதல் ஏற்படுகின்ற பொழுது நாட்டில் அதற்கு பொறுப்பெடுப்பதற்கு பிரதமரும் இருக்கவில்லை, நாட்டுடைய ஜனாதிபதியும் இருக்கவில்லை. அந்த 19வது அரசியல் சட்டத்தினூடாக ஜனாதிபதி ஒரு பக்கம் வேலை செய்தார், நாட்டின் ஜனாதிபதி ஒரு பக்கம் வேலை செய்தார், நாட்டின் பிரதமர் ஒரு பக்கம் வேலை செய்தார். அதனால்தான் கடந்த 5 வருட காலங்கள் நாட்டில் எந்தவித அபிவிருத்தியோ நாட்டின் பாதுகாப்பு அற்று போனதற்கு காரணம் 19வது அரசியல் சட்டம். எனவே சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ சபை உறுப்பினர் அவர்களே, நாட்டுக்கு ஒரு நல்ல ஜனாதிபதி கோட்டாபாய ராஜபக்ஷ அவர்கள் கிடைத்திருக்கின்றார், அதே போல் ஒரு நல்ல பிரதமர் மஹிந்த ராஜபக்ஷ அவர்களுக்கு கிடைத்திருக்கின்றால், நாட்டு மக்கள் எங்களுக்கு ஆணை வழங்கியிருக்கின்றார்கள், 3/2 பெரும்பான்மையுடன் இந்த 20வது அரசியல் சட்டத்தை உருவாக்கி இந்த நாடை ஒரு நல்ல நாடாக உருவாக்க வேண்டும், நாடு ஒரு வளமான சுபிட்சமான எதிர்காலத்தை உருவாக்க வேண்டும் என்பதற்காக நாட்டு மக்கள் அந்த ஆணையை வழங்கியிருக்கின்றார்கள். நிச்சயமாக நாளை நாங்கள் அந்த ஆணையை பாராளுமன்றத்தில் நிறைவேற்றி கோட்டாபாய ராஜபக்ஷ தலைமையிலே நல்ல ஒரு சுபிட்சமான நாடை நாங்கள் கட்டி எழுப்புவதற்கு ஒரு நல்ல சந்தர்ப்பம் எங்களுக்கு ஏற்படும் என்று கேட்டு சந்தர்ப்பத்துக்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி.
ஸ்தூதி.